දනිෂ්ක මේ මොකද්ද මේ උබුන්ටු වල කන්ට්‍රෝල් වලට බැක් ස්පේස් කියන ෂෝට් කට් කී එක ඩිසේබල් කරනවා කියන කතාවක් තියෙන්නේ.
ඔව්ද මම දැක්කා මෙයා මේ බුද්ධිම මේ මොකද 9.10 4 ඉඳලා මේගොල්ලෝ අර මේ සාමාන්‍යයෙන් ලිනක්ස් වලදී කන්ට්‍රෝල් වලට බැක් ස්පේස් දාලා අපිට x එක රීස්ටාර්ට් කරන්න පුළුවන් නේ. තමයි ලොග් ඔෆ් වෙනවා කරගන්න. දැන් ඒක මේ කියන්නේ අර පාවිච්චි කරන ඇතින් ඒ කියන්නේ නොදැනුවත් මේ ඉදලා ඒ කියන්නේ මේ කම්බිනේෂන් එක කියන්නේ අවස්ථාව අඩු ඉතින් ඒත් මේ නොදැනුවත් ඉදලා එහෙම මේ ඒගොල්ලෝ කියන්නේ ලොග් ඔෆ් වෙනවා එහෙම කියලා මේ ඒක ඩිසේබල් කරලා තියෙනවා. ඉතින් ඒක මේ xorg.com එකට ගිහිල්ලා ඒක එඩිට් කරලා හරි නැත්නම් මේ dontsap කියලා කියන පොඩි කමාන්ඩ් එකක් තියෙනවා. ඒ විදිහට ඒ ක්‍රම දෙකෙන් එකකට මේක ආයිත් මේ සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්න පුළුවන් කියලා දාලා දුන්නා. නැත්නම් මේ ගොඩක් තියෙනවා මේ පොඩි ගොඩක් මම කියන්නේ පොඩි ලිස්ට් එකක් දීලා තියෙනවා මේ Ubuntu එකෙන් මේගොල්ලෝ يعني අත්‍තරම මේ non issues වල දාලා තිබුණා. මේ පහුගිය අත්‍තරම මේක හම්බුනේ මේ අපේ මේ කලින් කතා කරපු බුද්ධිකේ ප්‍රශ්නයට අපි විසඳුම් හොයන්න ගිහිල්ලා තමයි අපි මේක මේ අපි link එක දාමු නේද අපේ මේ ආදුවන්ට බලාගන්න පුළුවන් වෙන.
ඔව් දාමු අත්‍තරම. ඒ කියන්නේ ඒක ගැන දැනුමක් නැතුව දැන් ඊළඟ රිලීස් එක ආවට පස්සේ මේ නැත්තම් කට්ටිය අමාරු වෙටින්න පුළුවන් නේද?
ඔව් ඒක තමයි.
මේ මලින්ද කිව්වා මේ කන්ට්‍රෝල් වලට බැක් ස්පේස් නැතුනම කොහොමද සක්ුණාම මේක රිකවර් කරන්න කියලා නේ මලින්ද. ඊළඟට අපිට ප්‍රශ්නයක් යොමු කරලා තිනවා රුවන්. මෙතන මේක යොමු කරලා තින්නේ අහලා තිනවා මේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකකට ස්පෑම් වෙන එක නවත්තන්නේ කොහොමද කියලා. මේක ඇත්තටම මේ ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් නේද?
ඔව් මේකට තියෙනව නේද හර්ෂ ප්ලගින් එකක්
මේ පයිමට් කියලා නේ.
ඔව් හැබැයි මේක පාවිච්චි කරන්න නම් පොඩ wordpress.com සයිට් එකට ගිහිල්ලා මේක රෙජිස්ටර් වෙන්න ඕනේ.
ඔව්
රෙජිස්ටර්ලා API key එකක් අරගෙන මේ ප්ලගින් එක මේක ෆ්‍රී දෙන්නේ. මේ ප්ලගින් එක ඇක්ටිව් කරගන්න ඕනේ. එතකොට කමෙන්ට් ස්පෑම් කියන ඒවා ගොඩක් වෙලාට 90% විතර අඩු කරගන්න
ඕනේ. මට නම් 90%ට වඩා ඒක ඇත්තටම හොඳ මේ ස්පෑම් ෆිල්ටර් එක.
ඔව් මගේ වගේම මේ පහුගිය දවස්වල අපි දැක්කා මේ ඒ ස්පෑම් නැතුව කමෙන්ට් දාන අයවත් ඒක ස්පෑම් කියලා මාක් කරලා තියෙනවා නේද? ඒ මොකද කරන්නේ? ඒ වෙලා තියෙන්නේ අපේ සමහර අය ගිහිල්ලා ගොඩක් අයට ඔක බ්ලැක් ලිස්ට් වෙන බුද්ධිගේ ඊමේල් ඇඩ්‍රස් එකට සහ ඒ ආගොල්ල දාන අර link වලට. අපේ අය කට්ටියගේ වෙන කට්ටියගේ බ්ලොග් වල ගිහිල්ලා මේ සයිට් එක ඇඩ්වර්ටයිස් කරන්න URL එහෙම එහෙම දාලා මොකද දැන් මේ ස්පෑම් කරන එක විදිහක් තමයි මේ අර නමට කීවර්ඩ් එකක් දාලා සයිට් URL එකට එයාගේ URL එක දාලා මොකක් හරි බොරු කමෙන්ට් එකක් ලියනවා. good work well done.
එතකොට අර Google rank එකේ උඩට එනවනේ.
Google rank එකේ උඩට එන. ඉතින් මේක දැක්ක ගමන් අර IT එක නා දන්නේ කෙනෙක් නම් මෙයා මේක spam කියලා click කරොත් එයා අර plugin එක පාවිච්චි කරනවා නම් මේගොල්ලන්ගේ මේ email address එක සහ URL එක අර spam database එකට add වෙනවා.
Blacklist වෙනවානේ.
ඔව් දැන් මගෙත් ගොඩක් දන්න කට්ටිය පවා මගේ blog එකේ comment එකක් මම මේවා ගිහිල්ලා තියෙන්නේ අර spam එකේ. එයාමදිසම ගිහිල්ලා හොයලා බලලා මේ
අනිත් එක මේ එතන පෙන්නනවා මෙච්චරක් ස්පෑම් වෙලා තියෙනවා කියලා රතු පාටින්.
ඔව් ඇත්තටම දැන් මගේ එක 1900 ගානක්ද කොහෙද ස්පෑම් බ්ලොක් කරා කියලා පෙන්නනවා මේ ටු ඒ ප්ලගින් එකේ මොකද පොඩි අර ගැජට් එකක් තියෙනවා දාන්න පුළුවන්. ඒක මේ විජෙට් එක දැම්මාම පෙන්නනවා මෙච්චරක් බ්ලොක් කරා කියලා. හැබැයි අර පින් බෑක් ස්පෑම් කියලා දෙයක්ත් තියෙනවා. මේ පින් බෑක් එකක් කියලා කියන්නේ තමන්ගේ බ්ලොග්ස් ඒ කියන්නේ බ්ලොග් එකේ පෝස්ට් එක වෙන කෙනෙක් එයාගේ බ්ලොග් එකේ දාලා link කරොත් එහෙම අපි වැතර පින් බෑක් එකක් එනවා මේ මේ බ්ලොග් එකේ වාට link එකක්
දැම්මම අපේ පෝස්ට් අපේ පෝස්ට් එකට කමෙන්ට් එකකට එනවා එහෙමනේ.
ඔව් ඒක මේ ඒක ටෙක්නික් එක කට්ටිය පාවිච්චි කරනවා මේ ආයි ස්පෑම් කරන්න. ඒ කියන්නේ ඇත්තනම link එක දාන්නේ නැහැ මේක මේ වැතර පාස් කරලා පින් බෑක් එකක් පාස් කරලා
link එකකින් කරනවා.
link එකක් දම්මන ඒවත් තියෙනවා. ඉතින් මේවත් අරගෙන ගොඩක් අය බ්ලොක් වෙනවා.
මේ මට තේින් ප්‍රශ්නයක් තියෙනවා මේ ඔබේ ආලුවෙක් ඇහුවේ මගෙන් SQL server SQL server එකක් අලුතෙන් අපි කියන්නේ මේ license ගත්තා කියලා. ඊට පස්සේ එයා අහනවා ඒකේ concurrent connections කීයක් එක වෙලාවකදී පුළුවන්ද කියලා පාවිච්චි කරන්න.
ඔව් මේක ඇත්තටම මේ මම එක සැරයක් ඔය license කතා කරනනේ මේ client access licensing කියලා එකක් තියෙනවා Microsoft අයගේ. මේ Microsoft SQL server ගැන නේද හර්ෂ කතා කරන්නේ?
ඔව් Microsoft SQL server.
මේ ඒගොල්ලන්ගේ Windows වල දෙන client access server කියලා මේවා 10යි 5යි CI කියලා තියෙනවා. එතකොට මේ
කලින් සාමාන්යයෙන් පහක් හම්බ වෙනවා නේද?
ගන්න ඕනේ. පහයි හම්බ වෙන්නේ ඊට වැඩියෙන් ඕන නම් ගන්න ඕනේ. හැබැයි මේක IIS වලට බලපානවද නැද්ද කියලා මට හරියට මතක නැහැ.
SQL server වලටනේ.
SQL වලට නම් බලපානවා කියලා තමයි දන්නේ. මොකද දැන් මගේ hosting ඔය කරනකොට අපිට කියනවා මේ client access මේ data center edition එකක් ගන්න කියලා. මේ ඩේටා සෙන්ටර් වලට වෙන මේගොල්ලන්ගේ තියෙන ලයිසෙනින් එක. මේ ඩේටා සෙන්ටර් ලයිසෙනින් එකේදී නම් මේ ගැටලුව නෑ හැබැයි. හැබැයි එන්ටර්ප්‍රයිස් වගේ ඉන්ඩිවිජුවල් ගන්නකොට කොහොම වෙයිද කියන එක. මොකද මේ මයික්‍රොසොෆ්ට් ලගේ මේ ලයිසෙනින් කියන එක හරි ටිකක් කොම්ප්ලෙක්ස්. එක එක විදිහට
දෙනවා මේ ලයිසෙනින් එක ගොඩක් සල්ලි.
ඔව් මොකද ඔය ලයිසෙනින් එකක් දෙපැත්තකට ගන්න පුළුවන්. දැන් එන්ටර්ප්‍රයිස් එකක් නම් PC වයිස් එයාට වෙනම ලයිසෙන් එකක් තියාගන්න පුළුවන් සර්වර් එක ඇක්සස් කරන්න. එහෙම නැත්නම් සර්වර් එකට ක්ලයන්ට් ඇක්සස් ලයිසන්ස් වෙනම දාලා තියන්න පුළුවන්. එතකොට දැන් ඇක්ටිව් ඩිරෙක්ටරි වගේ තිබ්බත් මේ ප්‍රශ්නේ නැහැ. ක්ලයන්ට්ල ගොඩක් කනෙක්ට් වෙනවා නම් අර ක්ලයන්ට් ඇක්සස් ලයිසෙනින් ප්‍රමාණය අඩු නම් මේක බ්ලොක් වෙලා වැඩ කරන්නේ නැතුව යනවා.
එයා නම් මං හිතන්නේ කරන්නේ නැන්නේ .NET සිස්ටම් එකක එක්ක SQL server run කරන්නද?
ඔව් හැබැයි මේක local host දුවනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
නෑ මේක live system එකක් විදිහට ගන්න.
නෑ නෑ මං කියන්නේ IIS server එකේ සහ SQL එකේ එකම server එකේ දුවනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒකට
ඒ වගේම හරිද දැන් එයා SQL server මේ අර desktop edition එක කියලා දෙනවනේ.
ඔව්.
ඒක පාවිච්චි කරනවා නම් මං හිතන්නේ ඒකේ තියෙනවා මේ user limit එකක් නේද?
ඔව්
මං concurrent connection limit එකක් තියෙනවා නේද?
ඔව් ඒක මේ free edition එක.
ඔව් මට හැබැයි මේ
කියලා කියන්නේ.
ඔව් මට එක සැරයක් මේක කතා වෙලා දෙන exchange server සහ client access licensing අඩු වුණාම access server එකේ error එකක් එන 2 minute client access licensing error කියලා ඇවිල්ලා client access වෙනම දාන්න ඕනේ.
හ්ම්.
නැත්තම් connect වෙන්න දෙන්න.
ඊළඟ ප්‍රශ්නේ යන්නේ අපි
එන. ඊළඟ ප්‍රශ්නේත් මේ Windows ගැනමයි තියෙන්නේ. මේ Windows 7 වල විශේෂත්වය කුමක්ද? Vista වලට වඩා ඒකේ විශේෂයෙන් තියෙන්නේ මොනවද කියලා අහලා දිනවා මේ ප්‍රශ්නේ.
ඒත් එක මේ මම දැක්ක එක blog එකේ comment එකක් දාලා තිබ්බා. අපෝ මේ Windows 7 මේ Vista වල bug fix කරපු එකක් මම එයා දැකලා තියෙනවා මේක මේ crash වෙන ඕනතරම් 2GB RAM තියෙන machine ලත් කියලා මම කවුරුන් comment එකක් තියෙනවා දැක්කා.
ඔව් මාත් ඒ blog එකේ comment එක නම් කියුවා. මේ අද tweet update එකකුත් එක්කෙනෙක්ගෙන් මම දැකලා තියෙනවා මේ එයාට blue screen එක blue screen of death එක දෙවෙනි පාරටත් ආවා කියලා එයා program එකක් ලියනවා. මට වෙලාව නිකන් මට හිතෙනවා මෙයාට ප්‍රෝග්‍රෑම් එක ලියා ගන්න තේරෙන්නේ නැද්ද කියලා මං කරේ වැරදි කෝඩ් එකක් ලිව්වාම ඉතින් මෙවරි ඩම්ප් එකක් ගියාම හිර වෙන OS එක. මොකද ඒක ඇත්තනම මේ OS එකේ වරදක් නෙමෙයි මේ ඇප්ලිකේෂන් වල ගොඩක්
වෙලාද.
ඔව් ගොඩක් වෙලාට මේ හાર્ඩ්වෙයාර් වල ගැටලු වලට තමයි ගොඩක් වෙලාට මේක Windows ගත්තත් Linux ගත්තත් මොනා ගත්තත් මේ
ස්ක්‍රීන් එකේ ඉන්නේ එකට නේ.
ගොඩක් වෙලාට හાર્ඩ්වෙයාර් සහ ඩ්‍රයිවර්ස් වල ගැටලු වලට තමයි මේක ඉන්නේ ගොඩක් වෙලාට. ඇත්තනම OS එකේ ගැටලුවම නෙමෙයි. කියන හරියට ඩ්‍රයිවර්ස් නැති වුනහම හරියට මැච් වෙන්නේ නැතුනම් මෙමරි වල ගැටලු තියෙනකොට
මම හිතන්නේ නොදන්න කට්ටිය ගොඩක් ඔය බ්ලූ ස්ක්‍රීන් එක මයික්‍රොසොෆ්ට් එකට ඈඳලා කතා කරන නිසා හැමෝම හිතන්නේ බ්ලූ ස්ක්‍රීන් එකක් ආපු හැටි මේ OS එකේ ප්‍රශ්න.
ඔව් දැන් මොකද උදාහරණයක් ගත්තා 99.9%ක්ම මැෂින් වල වෛරස් තියෙනවා. මේ ෆයිල් සිස්ටම් ෆයිල් චේන්ජ් වෙලා තියෙන්නේ මේවා වෙනස් වෙලා ඉතින් මේවා හිර වෙනකොට මේ ඔයගේ ප්‍රශ්න එනවා.
එන්න ඉඩ තියෙනවා.
ඔව් මම දැන් තිලිනද කියන්න
ගැන ඇහුවොත් එහෙම දැන් අහපු.
ඔව් ඒ Windows server ගැන මතකයි නේද මං අප්ටයිම් එක report එකක් දීලා හර්ෂ මාගෙන් පිළිගත්තෙත් නෑ.
මොකද? ආ ඔව්.
ඔව් මගේ machine එකේ XP installation එක අවුරුදු කීයද හර්ෂ තිබි 3යි නේද?
අවුරුදු 3කට
වඩා. 3කට වැඩි. ඊට පස්සේ අර එදා අපි කතායෙන් පස්සේ බැලුවනේ Windows අපේ 2003 server එකේ installation date 2004.
ඔව්.
තාමත් ඒ සර් එක වැඩ කරන කිසිම ගැටලුවක් නැහැ.
ආදාත් ෆෝමැට් කරලා ඉන්ස්ටෝල්
ෆෝමැට් කරලා ඉන්ස්ටෝල් කරලා නැහැ. ඔව්.
මේ කලින් ඉදින් මොනවද මේ Windows 7 වල දකින්නේ Vista වලට වඩා?
මම හිතන්නේ මට වඩා තිල්න ටෝක් ගැන කතා කරන්න පුළුවන් නේද?
තිල්න බ්ලොග් එකේ තිල්න තිබ්බනේ.
ඔව් මම බ්ලොග් එකේ එක වරක් දාලා තිබ්බා. මේ මම නම් හිතන්නේ Windows 7 වල drivers Vista වලට වඩා drivers automatically work කරලා ඉන්ස්ටෝල් කරගන්නවා. ඒ වගේම graphics පාවිච්චි කරන හැටි Vista වල වඩා හොඳයි. මොකද මගේ දැන් මම දැන් දාන් ඉන්න version එකේ graphics drive එක දාලත් නැහැ. ඒ වුණත් error team එක හොඳට වැඩ කරනවා. ඒ කියන්නේ Vista වල නම් graphics drive එක අනිවාර්යෙන් දාන්න එපා. error team එක වැඩ කරන්නේ නැත්නම් වැඩ කරේ නැහැ නේ.
ඔව් Windows update එකෙන් ඒක ගන්නවා නේද?
ඔව් Windows update වලින් ඒ අර generic drivers හොඟක් ඒවා දාගන්නවා.
අනිත් එක මම දැකපු එකක් දැන් සමහර අය කියන්නේ ඔය 2GB 3GB RAM තිබ්බත් ඕක මේ ස්ටක් වෙනවා කියලා. ඒ RAM එකට අදාළ නැති වුණත් මේ කියන්න ඕනේ මේ මම දන්න කෙනෙක් ටෙස්ට් කරා Pentium 3 512 RAM තියෙන මැෂින් එකක Windows 7 දැම්මා. ඒ මැෂින් එකේම Windows XP දැම්මත් එච්චර ෆාස්ට් රන් වෙන්නේ නැහැ. මේ ඒක හරියටම ටෙස්ට් කළා මම දැක්කා ඒක. Windows 98 වල අපි දකින්න අර ස්පීඩ් එක තියෙන්නේ පරණ මැෂින් වල දැමම ඒ තරම් ස්පීඩ් රන් වුණා Windows 7.
ඔව් ඒක මැෂින් එකට හරියට මේක තවදක් තමයි ෆුල් වර්ෂන් එක කියන ෆීචර් එකක් විදිහට. මේ GPU එක වෙනුවට CPU එකෙන්ම GPU කරන වැඩේ කරන්න. ඒ කියන්නේ ලොකු VGA cards අවශ්‍ය වෙන එකක් නැහැ මේ ඉස්සරහට Windows 7 වලදී නම්. මේ දැන් අපි CPU කොහොමත් full 100% පාවිච්චි කරන්නේ නැහැනේ.
ඔව්.
ඒක නිසා ඒ CPU එකෙම graphics process කරන්න CPU එකම පාවිච්චි කරන Windows 7 ඉස්සරහට හදනවා කියලා තිබ්බා. ඒක ඉස්සරහට කොහොම වෙයිද දන්නේ නැහැ ඉතින්.
මේ මම දැකපු අනිත් එකක් සමහර මේ features එහෙම automatically මේ අයින් වෙලා තිබ්බා. අර මේ preview වෙන එක එහෙම task bar එකේ, ඒ කියන්නේ ඒ machine එකට හරියන විදිහට එයා automatically හදා ගන්නවා.
ඔව්.
නෝ ඒ කියන්නේ මේ graphics නම් ඒ කියන්නේ performance අනුව බලලා එයා change කරගන්නවා. මං හැබැයි දැකපු එක දෙයක් තමයි මේ Windows 7 applications මුකුත් නැතුව Windows 7 first boot එක මෙගාබයිට් 400ටත් අඩු කරවන්න නැත්නම් RAM පාවිච්චි කරන්නේ.
ආ.
ඒ වගේම UI එක
time එක
හදන්න සෑහෙන ලේසි.
ඔව් UI එකේ
එක හොඳට design කරලා තියෙනවා.
ඔව් ඒක
ගොඩක් ඒවා dock කරන ඒවා හරිම ලේසි නිකන් drag කරන්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ඒ පැත්තට dock කරන Windows.
ඔව් ඒ කියන්නේ ගොඩක් ඔය හොඳ හැම OS එකේම තියෙන හොඳ quality එක එක්ක අහු ගල්ලා මේකට දාලා තියෙනවා.
ඔව් සමහර වෙලාවට උඟා තරහ යන පුළුවන් හොරකම් කරලා අරහින් මෙහෙන් කියලා. හැබැයි අන්තිමට ඉතින් user කෙනෙක් විදිහට හැමදේම තියෙන එකටනේ අපි කැමතිනේ.
ඔව් ඉතින් බණිනවට වඩා හොඳ දේ තියෙනක හොඳයි නේද? ඒ කියන්නේ ඇත්තටම දැන් අපිට දැන් features 2 OS 3ක features 3ක් තියෙනවා. OS 3 පාවිච්චි කරන්න නේද මේ features 3ක.
නැත්නම් ඉතින් අර OS එකට ආදරේ කියලා ඒක විතරක් මේක පාවිච්චි කරන්න කියලා එකක් දැම්මුත් ඉතින් අපිට කවදාවත් හරිවම OS එකක් නැති වෙනවා.
ඔව් ඒක තමයි.
ඒ වගේම අර Vista වල තිබ්බා එක හැබැයි අර start menu එකේ දැන් පරණ XP වල වගේ දිගට ලොකු list එකක් ඉන්නේ නැහනේ. මේ පොඩි search box එකක් එක්ක අපිට හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන් පළවෙනි අකුරු දෙක තුන ගැහුව ගමන් ප්‍රෝග්‍රෑම් එකේ ටග් ගාලා එක හොයාගන්න පුළුවන්.
අනිත් එක මේ
XP වල සෑහෙන වෙලාවක් කරා මේ මෙනු අයිටම් එක හොයාගන්න ගියා.
ඔව් ඒක නම් ගොඩක් පහසු වෙනවා.
අනිත් එක බූට් වෙන ටයිම් එකත් ගොඩක් අඩුයි නේද?
ඔව් Windows 7 නම් ගොඩක් ඉක්මනට බූට් වෙනවා.
ඒකත් එක්තරා වාසියක්. හැබැයි එතනින් එහාට මම ගොඩක්ම ඇප්ලිකේෂන් දාලා තාම ටෙස්ට් කරේ නැහැ. පේන තරමින් නම් ගොඩක් හොඳයි කියලා කියන්න පුළුවන්.
මම නම් ඔෆිස් එකේ වැඩ කරන්නේත් ඒක තමයි. මට කිසිම කරදරයක් උන්නේ නැහැ දැන්.
මම තාම ඇප්ලිකේෂන් ගොඩක් දැම්මේ නැහැ. මොකද ඔක අගෝස්තු වලින් පස්සේ මේ එක්ස්පයර් වෙන හින්දා ඉතින් ගන්න වෙනවනේ. ඒක නිසා අපර ගොඩක් පුරුදුන ප්‍රශ්න.
ආරංචි හැටි එන අගෝස්තු පාවු වෙනකොට වගේම
RC වල රිලීස් කරන ඩේට්
RC 1 එකක් එයි කියලා තමයි කියන්නේ.
ඔව්. මේ එතකොට බලමුනේ අපි ඒකත් පාවිච්චි කළා.
ඒක නිකන් දෙයි කියලා
හිතනවා. දැන් මේ පළවෙනියම ආපු මේක බීටා වර්ෂන් එක මෙහෙම හොඳ නම් ඊළඟ වර්ෂන් එක කොච්චර හොඳ වෙයිද?
ඔව්. මේ තිලින හර්ෂ මොනවා හරි දිනවනේද අලුත් VG කඩ් එකක් ගැන එහෙම කතා කරන්නේ?
ඔව් මේ මං හිතන්නේ අද දන්නේ රිලීස් වෙන මට අද තමයි නිවුස් එක ආවේ මේ ATI Radeon 4890 මම හිතන්නේ අලුත් VG කඩ් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක අලුත්ම මේ අප්ග්‍රේඩ් එකක් ඇත්තටම කලින් තිබ්බ VGA කාඩ් එකට. මේකේ විශේෂත්වය වෙන්නේ හැමතිස්සෙම Radeon කම්පැනි එක කරන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට තරඟයක් දෙන අනිත් කම්පැනි එක තමයි Nvidia. ඒක තමයි වැඩිම මිනිහාය පාවිච්චි කරන සහ ජනප්‍රිය මේ VGA කාඩ් එක. ඒගොල්ලන්ට හොඳ තරඟයක් දෙනවා. මොකද ගොඩාක් අඩුවට මේ VGA කාඩ් එක ගොඩාක් අඩු මුදලකට තමයි ඒගොල්ලෝ විකුණන්නේ. අනිත්
මොකද Radeon කිව්වට මේ ATI නේද? Sorry AMD නේද?
ඔව් AMD කම්පැනියම තමයි මේ මම හිතන්නේ ATI කරන්නේ නේ එකම කම්පැනි එක. මේ අර AMD Intel මේ තරඟ යනවා වගේ Nvidia Radeon තමයි තරඟ යන්නේ. දැන් මේ අලුත් කාඩ් එකේ ගාණ දාලා තිබ්බේ මම හිතන්නේ ඩොලර් 210ක් වගේ ගාණ. ඒ කියන්නේ මම හිතන්නේ රුපියල් 22000ක් වගේ නේද? ඒ වගේ ගාණක් එන්නේ.
ඔව් හරි පොඩි ගාණක් වගේ හර්ෂකෝ මේ විජේ කාඩ් එක රුපියල් 20000 දීලා ආයි කරගෙන මේ අපි සාමාන්‍ය අපේ කට්ටිය පරිගණකයක් ගන්න ඉන්නට නම් විජේ කාඩ් එකක් දාන්න.
ඒකට මේක මේ විශේෂත්වය තියෙන දැන් මෙහෙම නිතින් වාහනයක් ගන්න ගියත් මරුටියක් ගන්නා ඉන්නවා BMW ගන්න ඇත් ඉන්නවා. මොම කියන්නේ BMW ගන්න කියලා නෙමෙයි උනට අර ඇත්තටම
ඉතින් සාමාන්‍ය 40000 50000 60000 ඒ වගේ රේන්ජ් එක විජි කට් තියෙනවනේ ඒවා ගන්න කට්ටියත් ඉන්නවා
නෑ අනිත් ප්‍රශ්නේ තියෙන මෙතන මේ දැන් ඒ පර්ෆෝමන්ස් දෙන Nvidia කාඩ් එකේ ගාන ඩොලර් 510යි දැනට. ඉතින් අනිවාර්යයෙන්ම Nvidia කම්පැනි එකට අඩු කරන්න සිද්ධ වෙනවා. මේ ඔයර කලිනුත් ඔය වැඩේ වුණා Nvidia එක කරන්නේ මුලින්ම කාඩ් එක රිට දාලා ගොඩාක් ප්‍රයිස් එක වැඩියෙන් තමයි විකුණන්නේ. ඊට පස්සේ දෙවෙනි ෆේස් එකේදී අනිවාර්යෙන් AMD ඊට වඩා භාගයකටත් අඩුවෙන් මේ
ඒ සමාන ප්‍රහමන්ත.
ඔව් ඒ ගැප් එක පුරවනවා මේ හුඟක් හොඳට. ඉතින් එතකොට අරගොල්ලෝ ටක් ගාලා ආයි ප්‍රයිස් එක අඩු කරනවා. මේ එතකොටත් ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ මේ දැන් දැන් අද මේ කාඩ් එක එන්න සතියකට කලින් මගේ යාළුවෙක් හිටියා, එයා ගත්තා 40,000 විතර දීලා ඔය Nvidia හොඳ කාඩ් එකක්. ඉතින් එයාට දැන් හුඟක්ම මේ හිතේ අමාරුවක් ඇති, මේ ඊට වඩා හොඳ කාඩ් එකක් ඊටත් වඩා ගොඩක් අඩු මුදලකට ගන්න පුළුවන් වෙනවා කියලා. මේ ඒක තමයි අලුත්ම නිවුස් එක මේ VGA සම්බන්ධයෙන් එන. ඔය පොඩ්ඩක් Tom's Hardware වගේ ගියොත් බලා ගන්න පුළුවන් මේ දවස්වල වැඩිපුරම කතා කරන්නේ ඒ VGA සම්බන්ධයෙන් නම් ඒ කාඩ් එක ගැන.
ඔව්. තිල්ල දන්නවනේ අපි ADSL 4MB ගත්ත කියලානේ.
ආ ඒක ආරංචි කරදරයක් එමත් උනායි කියලා.
කොහොමද මේකේ ස්පීඩ් එක? 4MB ම එනවාද කියනවා?
ආ සාමාන්‍යයෙන් ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනකොට නම් 3MB වලින් උඩ යනවා. තවල්වරුවෙත් හැබැයි ADSL මේ දවස්වල මම දැකපු දෙයක් තමයි මේ වෙනදරට වඩා වේගය ගොඩක් අඩු වෙලා තියෙනවා. මේක 2MB ඔෆිස් පැකේජ් වලයි ඔක්කොගේම වගේ මේ ගැටලුව තියෙනවා වගේ.
මම කාලින්ගෙන් හින්දාත් ගොඩක් අඩු වෙනවා. ඉතින් මොකද හුඟක්ම පාවිච්චි කරනවානේ.
නෑ දවල්වරුවේ නම් එහෙම ගොඩක් පාවිච්චි කරන්නේ අපේ ඔෆිස් එකේ වැඩවලටනේ පාවිච්චි කරන්නේ. රැට තමයි ඉතින් ඔය මොන හරි ගොඩක් ඩවුන්ලෝඩ් වෙන දැම්ම. මේ
මම දැන් එකපාරට අප්ඩේට් කරපු හින්දා වැඩිපුර පාවිච්චි කරන නිසාත් දන්නේ
නෑනේ. නෑ අපේ දැනටත් දෙකම තියෙනවා. 2MB lines උත් තියෙනවා, 4MB එකකුත් තියෙනවා. දැන් ඇවරේජ් බැලුවොත් එහෙම මට තේරලා දෙන 2MB දෙකක් ගන්න එක සමානලා ලාභයි වගේ මේ 4MB එකක් ගන්නවට. අනික දැන් අප්ග්‍රේඩ් එක දුන්නේ මම මන්ඩේ තමයි ඇප්ලිකේෂන්ස් බාර දුන්නේ. ඒගොල්ලෝ කිව්වේ ටියුස්ඩේ වගේ යනකොට මේක අප්ග්‍රේඩ් කරනවා කියලා. ඒ වුණාට ෆ්‍රයිඩේ දවල් කතා කරනකොටත් අප්ග්‍රේඩ් එක කළා නැහැ. එක පාටම මේ 6ට ඉතර ADSL එක වැඩ කරන්නේ නැතුව ගියා සිකුරාදා. ඊට පස්සේ රවුටර් එක ලොග් කරලා බලනකොට රවුටර් එකේ අර අප්ස්ට්‍රීම් එක ඩවුන්ස්ට්‍රීම් එක වැඩි වෙලා. ඒ කියන්නේ අප් ඩවුන්ස්ට්‍රීම් එක 4MB කියලා ඩිස්ප්ලේ කරනවා. ඩවුන්ස්ට්‍රීම් අප්ස්ට්‍රීම් එක නම් කොහොමද 512 මයි ඒකෙත් තියෙන්නේ. ඒනට මේගොල්ලෝ දැන් මේ පොඩි වැඩක් කරනවානේ, මේ පැකේජ් මාරු කරපු ගමන් මේ යූසර් නේම් එක මාරු කරනවා. ඉතින් කොහොම හරි දැන් ඔන්න මම ඊට පස්සේ රවුටර් එක ලොග් කරලා යූසර් නේම් මාරු කළාත් බැලුවා. නෑ ඉන්වැලිඩ් යූසර් නේම් කියලා එනවා. පව් සෙනසුරාදාත් බැලුවා නෑ, ඉරිදාත් බැලුවා නෑ. සඳ මං ඇත්තට මැට් එක ගියේ නෑ. සන්ද දවසෙත් නෑ. අඟහරුවාද උදේ තමයි ඉන්ටර්නෙට් account එක ඇක්ටිව් වෙලා තිබ්බේ අර අලුත් එකට. ඉතින් හිතා ගන්න බෑ මේ වගේ පොඩි දෙයක් කරන්න. ඒ මෙච්චර කාර්යයක්
ගතලා තියෙනවානේ.
ඔව් හොඳ වෙලාවට අපි කරපෑඩි ඔක්කොම එකපාර දෙන්න තු එක ලයින් එකක් විතර
ගන්න. අනිත් ප්‍රශ්නේ දැන් මේ මේ වගේ අර කම්පැනි එකට එහෙම කරපුවම ඒගොල්ලන්ට ප්‍රශ්නයක් ඇති
වෙනවා. ඔව් මොකද දැන් දැන් ඔයගොල්ලන්ගේ 1243 hotline කතා කරාමත් ඒගොල්ලෝ තාම upgrade වෙලා නැහැ, තාම upgrade වෙලා නැහැ කියලා කියනවා මිසක් ඒගොල්ලන්ට හරි උත්තරයක් දෙන්න මේ විදිහක් නෑ. ඒ වුණාට මගේ
ඒක ඇතරම SLT එකට තමයි හොඳ නැත්තේ.
ඔය SLT එකට හොඳ නැත්තේ. මොකද ගොඩක් අය මම දැකලා තියෙන බ්ලොගුත් ලියලා තිබ්බේ ඒගොල්ලන්ටත් මේ ගැටලුවට මුණ පාන්න උනා කියලා.
හැබැයි ඩවුන්ග්‍රේඩ් එක ඩවුන්ග්‍රේඩ් කරත් එහෙම උඩට ඉක්මන කරලා දෙන්නේ.
ඔව් ඩවුන්ග්‍රේඩ් කරොත් නම් නැතිම කරලා දෙන්නේ. මේ ඒ වුණාට ඉතින් 4MB එක හොඳයි කියලා තමයි තේරෙන්නේ. මොකද ටිකක් පර්ෆෝමන්ස් එහෙම හොඳයි කියලා තියෙනවා. මම ස්වීට් ටෙස්ට් එකේම දැම්මා මොල්ඩිව්ස් වලට එහෙම සාමාන්‍ය මිලිසෙකන්ඩ් 27කට වගේ තමයි පින් වෙන්නේ.
ආ ඒ කියන්නේ පින් එකත් හොඳ වෙලා නේ.
ඔව් පින් එකත් ගොඩක් හොඳ වෙලා තියෙනවා. මොකද අර
මොඩියුල් කාලින් අනිත් එක අහන්න තියෙයි. දැන් බෑන්ඩ් විතර කරපුවම පින් එකට බලපානවා.
ඔව් පින් එක අඩු වෙන්න ඕනේ. හරියටම බෑන්ඩ් විතර වැඩි වෙනවා කියන්නේ ඒ කියන්නේ බොටල් නෙක් ගොඩක් අඩු
වෙනවානේ.
මේ 27කට වගේ තිබ්බා රෑට වගේ ස්පීඩ් ටෙස්ට් එක කරන කොහොම 3.5 වලින් උඩ පැත්තේ තියෙනවා. හොඳයි.
මේ කියන්නේ හොඳයි.
ඒ කියන්නේ හොඳයි.
අපේ ඔෆිස් එකේ තියෙන ලයින්ස් ටෙලිකොම් ලයින් එකකුත් තියෙනවා, ඩයලොග් ලයින් එකක් තියෙනවා. මේ දවස්වල ඩයලොග් ලයින් එක නම් අන්තිමයි. අරින් ස්ලෝ
මයි දැනේ
10GB විතර තමයි ඩවුන්ලෝඩ් රේට් එක තියෙන ලෙවල්ට.
කොස් කටින් යන හින්දා ඒකත් කට් කරලා දාන්න නේ.
නෑ ඇත්තන උදා අපේ ඔය 4MB line එක පාවිච්චි කරනවා මම දන්නේ 20 ඔව් එකයි සාමාන්‍ය 15ක් 16ක් විතර ඔය 4MB line එක actively use කරනවා. ඉතින් ඒක user කෙනෙක්ට කොයි වෙලෙත් 30කට උඩ speed එකක් එනවා හැමතිස්සෙම. මොකද අපි පොඩ්ඩක් අර බෑන්ඩ්විඩ්ත් throttling කියන එක කරනවා. පොඩ්ඩක් අර බෑන්ඩ්විඩ් sharpening කරලා තමයි බෑන්ඩ්විඩ් බෙදලා දෙන්නේ. ඉතින් ඒ වුණාට හොඳයි. හැබැයි මට තිල්නලේ ඔෆිස් එකට ආවනේ ඉන්ටර්නෙට් ගැටලුව එදත් තේරෙනවා. මම කිව්වේ මේ ඉන්ටර්නෙට් ගොඩක් ස්ලෝ නේද තිල්න කියලා.
ඔව්.
මේ
කලින්ද මේ ඔයා දැන් මොකක්ද අර කිව්වේ මේ බෑන්ඩ්විඩ්ත් ෂාප්නින් වගේ මට ඒක පැහැදිලි කරනවද?
ඔව් ඒ කියන්නේ දැන් දනිෂ්ක මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි නමු එක ඉන්ටර්නෙට් ලයින් එකක් 10 දෙනෙක් පාවිච්චි කරනවා නම් එක්කෙනෙක් ඩවුන්ලෝඩ් 10ක් විතර දැම්මොත් එහෙම අනිත් අයට අසාධාරණයක් සිද්ධ වෙනවනේ. මේ එක්කෙනෙක්ට වැඩිපුර බෑන්ඩ්විඩ්ත් එකක් කියලා අනිත් අයට බෙදෙන. ඉතින් අපි කරන්නේ per IP කියන්නේ per connection. ඇත්තනම් මෙතන IP එකක් මේ පාවිච්චි කරන්නේ අර මම අර කලින් කිව්වාගේ MAC address කියන එක. MAC address එකකට තියෙන connection ගන්නට නෙමෙයි bandwidth දෙන්නේ අපි, MAC address එකකට තමයි bandwidth එක වෙන් කරන්නේ. ඉතින් උදාහරණයක් ගත්තොත් computer ඒ වෙලාවේ concurrent 20ක් connect කරලා තියෙනවා නම් available bandwidth එක 20ට බෙදලා දෙනවා මිසක් එක්කෙනෙක්ට වැඩිපුර දෙන්නේ නැහැ.
ඒක බැරිද අපිට ඩවුන්ලෝඩ් මැනේජර් එකක් වගේ භාවිතා කරලා වැඩි කරගන්න?
බෑ, ඩවුන්ලෝඩ් මැනේජර් එක භාවිතා කරත් අපිට, ඒ කියන්නේ සිස්ටම් එකෙන් චෙක් කරන්න අපි එක MAC ඇඩ්‍රස් එකකින් කනෙක්ෂන් කී කනෙක්ෂන් ගන්න නෙමෙයි බලන්නේ, කොච්චර බෑන්ඩ්විඩ්ත් එක යූස් කරනවද කියන එක
තමයි. ඩවුන්ලෝඩ් මැනේජින් කරන්නේ අර එකම ෆයිල් එක කනෙක්ෂන් 3-4 කින් ගන්න.
3-4 කින් ඩවුන්ලෝඩ්
කරන්නේ. ඒත් වැඩක් නෑ නේ
ඒ සමහර. ඒත් වැඩක් නෑ. ඩවුන් එතන අපි ගොඩක් වෙලාවට අර හෙඩර් කන්ට්‍රෝල් එහෙම කරන්න, ඒ කියන්නේ ඇප්ලිකේෂන් වයිස් උත් චෙක් කරනවා මොන ඇප්ලිකේෂන්ස් මේ කමියුනිකේට් කරන්න කියලා. ගොඩක් කරලාට ඕවත් වහලා තමයි මේ සාමාන්‍ය මැනේජ් කරලා තමයි යවන්නේ. කරදරයක්
නෑ. ඔව්, මේ කරේ මොන වගේ software solution එකක්ද මේ පාවිච්චි කරන්නේ? කියන්නේ අපි, ඒ කියන්නේ නම් වශයෙන් සමාන් කරන්න පුළුවන් දෙයක් නේ. මේ අපි ඒ වගේ limit කරනවා නම්, ඒ කියන machines ඔක්කොටම එක විදිහට මේ connection එක දෙවි දාන විදිහට.
ඔව්, ධනේෂ්ක කියන්න පුළුවන් ගොඩක් ඔක්කොම පාවිච්චි කරනවා මේ අපේ සාමාන්‍යයෙන්, ඒ කියන්නේ ඔය වගේ controlling, ඒ කියන්නේ management පාවිච්චි කරන ධනේෂ්ක ඔක්කොම open source වේවා. බෑන්ඩ්විඩ්ත් ත්‍රොට්ලින්ග් වලට නම් පාවිච්චි කරන්නේ IP tables වල තමයි. IP tables, custom IP tables වගේක් පාවිච්චි කරනවා අපේ පොඩි scripts වගේකුත් එක්ක. එතකොට අර මම ඔක මීඩියා, ඒ කියන්නේ access control mechanism ගොඩක් වැඩ කරන්නේ squid එක දුවන තව තව පොඩි plugins වගේ අපි හදලා තියෙනවා, සහ squid වල තියෙන features නයි ගොඩක් පාවිච්චි කරන්නේ. ඒවා transparent proxy එකක් හැටියට යන්නේ, අනිත් ඒවා ඔක්කොම IP tables වලින් තමයි කරන්නේ. උදාහරණෙදී අපි පොඩ්ඩක් Cisco වගේ පාවිච්චි කරනවා. ඒවා හැබැයි ගොඩක් වෙලාට මේ ෆිල්ටරින්, ඒ කියන්නේ ප්‍රොටෝකෝල් ෆිල්ටරින් වලට වගේ තමයි පාවිච්චි කරන්නේ.
ඇත්තටම මට දැන් මේ කාලින් කතා කරද්දී හිතන මේ 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 ක්‍රමේ, ඒ කියන්නේ ඔෆිස් එකේට වදින මේ පාසලකට වුණත් හොඳයි කියලා හිතනවා නේද? ඒ කියන්නේ හොස්ටල්ක ළමයිනුත් මේ වැඩ කරන්න ගියාම සමහරු දන්නේ එක්කෙනෙක් මේ ගොඩක්ම ඩවුන්ලෝඩ් කරගන්න ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් කියලා අනිත් ළමයි තා ඒක නෙස්ලෝ වෙන්න පුළුවන්. ඒ තැනකදී වුණත් මේක හොඳයි මේ ක්‍රමය හැබැයි නේද?
ඔව්, දැන් ගොඩක් ISP ල එහෙම මේක ඩිප්ලොයි කරගෙන යනවා. ඒ කියන්නේ දැන් මොකද එක නැත්තම් එක ක්ලයන්ට් කෙනෙක් ගොඩක් පාවිච්චි කරනවා. ඒ ක්ලයන්ට් ලට අසාධාරණ වෙන හින්දා දැන් ISP ල ලෙවල් එකේ ඒ කට්ටියත් ඉම්ප්ලිමන්ට් කරගෙන යනවා මම දන්නේ විදිහට.
මොකද කාලින් දැන් ISP ලෙවල් එකේ කරන්න දෙයක් නැහැ. දැන් අපිට 512 නම් 512 විතරයි නේ හම්බෙන්නේ.
නෑ, ඒකත් මෙහෙම දෙයක් තියෙනවා හර්ෂන්. දැන් අපිට 512 කියලා කිව්වට අපිට ඇත්තටම මේගොල්ලෝ 512 ම ලබා දෙන්නේ නෑනේ. ඒගොල්ලන් ඉන්ටර්නෂනල් බෑන්ඩ්විඩ්ත් එකට දැන් උදාහරණයක් ගත්තා, SLT ගත්තා. SLT දෙ දෙන ඔක්කොම ADSL කනෙක්ෂන්ස් ටික සහ SLT එකට තියෙන බෑන්ඩ්විඩ්ත් එක බැලුවොත් එහෙම ඒ අයට තියෙන මේ ගැටලුවක් තියෙනවානේ. මේ මේක ඔක්කොටම දෙන්න බෑනේ. ඒක නිසා අර පාවිච්චි කරන එක තියෙන අවේලබල් බෑන්ඩ්විඩ්ත් එකත් එක්ක කන්කරන්ට් එකත් එක්ක බෙදෙන එක තමයි කරන්නේ.
512 එකනොත් තව අඩු වෙනවා ඇත්තටම.
අඩු වෙන්නෙම නැහැ හර්ෂ. අර පාවිච්චි කරන කට්ටිය වැඩි වෙනකොට එක්කෙනෙක්ට වැඩිපුර අසාධාරණයක් වෙන්නේ නැති විදිහට හැමෝටම එක ස්පීඩ් එකක් ලැබෙන එක තමයි වෙන්නේ. අද ඉතින් අපි කලින් නවත්තන්න කල්පනා කරේ, අපිට තව වැඩකට යන්නත් තියෙනවා. එක මේට අහන කට්ටියක් දන්නවද මයි දැන ගොඩක් දෙනෙක්. හෙට ඉතින් කාලේ මේ උපන්දිනේ නේ,
බල්ලු කපුට දානයක් දෙනවා කියලා ආරංචිය අපිට.
ඒකට පොඩි ටිකට් එන්න කියලා කිව්වා, බල්ල ටිකේයිත් දන්නේ නැහැ. ඒකට පොඩි පාටියකුත් තියෙනවා. මේ ඉතින් කට්ටියම හම්බෙයි ඒට අපිට නේද? ඔව්, ගොඩක් කට්ටියට එන්න කියලා කිව්වා. මේ හෙට ඇත්තට හම්බෙන්නේ මේ බ්ලොග් සහ චැට් වලින් හම්බෙච්ච යාළුවන්ට තමයි හෙට එන්න කියලා තියෙන්නේ.
ඉතින් ඒ කියන්නේ ඉන්ටර්නෙට් යාළුවන්ට,
අන්තර්ජාල යාළුවන්ට. හැබැයි සමහර අයට ආච්චිල එන්න බා කියලා ඒ වගේ ගැටලුත් තියෙනවා. සමහර අන්තර්ජාල යාළුවන්ට මේ ලොකු අය
වාසය කරනවා. සමහර කියන්නේ අපි යාළුවන්ට ගිහිල්ලා එක්කන් එන්නත් වෙලා තියෙනවා. මේ අපේ රෝටරේ පාස් වෙන මල්ලිලා එහෙම නේ, ඒ වුණාට මේ එන්න දන්නේ නැලු. මේ කොළඹට කොටුවට එන්න දන්නේ නැහැ කියලා ඉතින්.
ඔව්, දැන් අර මලින්ට කලින් ඉඳා ගන්නත් ගියේ ඒ සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා.
ඔකේ, මල්ලින්ට නම් කොටුවට එන්න ගන්නවා යම් දීගෙන කියන මේ අපි සුදාරක මල්ලි එහෙම මේ මම හිතන්නේ කොළඹ ස්කෝලේ ගියත් එයා මේ කොටුවට එන්න දන්නේ නැහැ කියලා කියවෙමින් මම හිතන අපි ශ්‍රීසානද කොහෙද මේ එක්කන් එන්න යනවා.
ඔව්, ඒක තමයි මේ මේ දවස්වල අනික එයාට එන්න බෑ කියලා වගේ තමයි තිබෙන්නේ. මොකද අර ආච්චීගෙන් අහලා නේ සාමාන්‍යයෙන් එන්න යන්නේ. ඒක ඒ පිළිබඳ ගැටලුවකුත් තියෙනවා. මොකද
ඒකද බ්ලොග් එකේ දින කාරණේ සම්බන්ධයෙන් දුන්නෙත් නෑ නේද?
ඔව්, මේ දවස්වල මේ පෙම් හබේකුත් තියෙනවානේ අපේ සුදාරකට. ඒක නිසා ඒක කරලා දන්නේ තියෙන මයික් එක අපා කරන වගේ සද්දයක් ඇනවා. ඒක ගණන් ගන්නවා අපි තියෙන මයික් එක පොඩ්ඩක් මෙයා කරනවා. එහෙනම් අදට හැමෝටම ඔව්, ඒක මේ අපි දහන කට්ටියෙන් පොඩ්ඩක් සමාව ඉල්ලනවා. අද අපිට මේක කෙටි කරන්න වෙච්ච එක ගැන මේ ලබන සතිය අපි ඉතින් ටිකක් දීර්ඝ වැඩසටහනක් කරමු නේද?
ඔව්,
මම හිතන්නේ මේ අපිට මේ අලුත් අවුරුද්දෙම තමයි කරන්න වෙන්නේ නේද?
ඇත්තටම අපේ මේ බ්ලොග් බරතන් තියනවානේ 18-19 මේ අප්‍රේල් මාසේ. අපි ඒකම බැලුව දනිෂ්ක මේ පොඩ සජීවී පැය 24ක වැඩසටහනක් කරන්න. කට්ටිය දුරකතන වලින් ප්‍රශ්න අහන්න දීලා, මොකද අපි සාමාන්‍යයෙන් හැම මැරතන් එකක් නම් වගේ රේඩියෝ එකක් කරානේ. අර ටෙක් කතා සජීවී කරන්න කියලා තමයි හිතන් ඉන්නේ. ඔව් ඒ කියන්නේ රේඩියෝ එක අතරේම අපි මේ ටෙක් කතා වැඩසටහන
කරනවා කරමු නේද? ඒක නේ. දැන් ලබන සතිය හැබැයි මේ දැන් අලුත් අවුරුද්ද වෙනවානේ ලබන සතිය වැඩසටහනත් මේ අපිට අහහා පුරා කියලා අලුත් අවුරුද්ද වැඩයල්ලන්න පුළුවන් ටෙක් කතාත් එක්කම.
ඔව් ලබන සතිය වැඩසටහනක් ඇත්තනම් රෙකෝඩ් කරන්න බැරි වෙයි නේද බුද්ධික කට්ටියම උත්සාහ කරලා බලමු නේද අපිට හැකියාව. මම හිතන්නේ පුළුවන් වෙයි නේද සිකුරාදා මේ
රෙකෝඩ් කරන්න නිසා මේ තමාරු වෙන්නේ නේද මේකද?
අපි මම නම් හැබැයි ඉන්නවා බුද්ධිගත් ඉන්නවනේ. ඔව් අපි උත්සාහ කරලා බලමු. ප්‍රශ්න අපි ගොඩක් ඒවට උත්තර දුන්නේ නැහැ. ඒවට පොඩ සමාවිල්ලනවා ඊළඟ සතියේ අපිට කල් දෙන්න කියලා. අද පොඩ වැඩසටහන කලින් ඉවර කරන්න ඕන නිසා. එහෙනම් හැමදාටම සුභ සතියක් කියලා ප්‍රාර්ථනා
කරනවා. සුභ දේශා සුභ අලුත් අවුරුද්දක්.
ඔව් ඒ සුභ අලුත් අවුරුද්ද ඊළඟ සතියේ දාමු නේද?
ආ ඔව්.
ඒ වගේම සුභ උපන්දිනය.
බොහොම ස්තුතියි.